ගුවන් කියලා ටෙක් කතා 16 වෙනි පටිගත කිරීම සහ 16 වෙනි වැඩසටහන. අද ටිකක් රැවුණානේ උද්දික.
ඔව්. අද අපි තුන්දෙනා විතරයි ඉන්නේත් නේ. තිල්නේ ඉන්නවා.
ඔව්. තිල්නයි මායි බුද්ධික.
බුද්ධික.
ඒක තමයි. මේ වෙසක් අද නේ. දන්සල් එහෙම බලන්න කියනද අට්ටි. මම නේ එනකොට මගේ දිගට දන්සල් දෙබ්බා.
ඔව්. ඒතර මේ කාලින් අද එනවා කියපු ලාවට වඩා පැයක් විතර පරක් වුණා නේ බලනකොට දන්සල් එක.
යා අද ඇත්තටම මේ බස් කරදරයක් වුණානේ අද බස් එක එන්න කියලා ආබුරා කියලා සූදානම් වෙලා එළියට බැලලා බස් එකක් නැගලා බලන්න මෙන් ටිකක් කියලා යනකොට බස් එක නවත්තන් ඉන්නවා මට හිතාගන්න බෑ මොකද කියලා මොකද ගොඩක් සෙනගත්තේ ඩියා ඊටසේ මෙන්න ට්‍රේ එකක් අරන් කවුද නගින ඇතුළට බීමාල්ලන වල්ලට මේ බස් එක දන්සල් ගන්න නවත්තන එතන ඉනඩිස්සක් ඉතල ඉතින් ඉඳලා ආව කොහොම හරි ඉතින් කට්ටියටම හොයාගන්න බැරිලා බයලා හිටියල් නේද
ඔව් ෆෝන් එක ඇත් ඔෆ් කරගෙන
අනේ නෑ ඉතින් iPhone වල තවත් හොඳ දේවල් අද තමයි දැක්කේ. මේ දවසක් අ බැටරිය දෙන්නේ නැහැ නේද? ඒක නිසා මම කල්පනා කරේ ජෙනරේටර් එකකුත් අරන් යන iPhone එකත් එක්ක. ඕන දැනදි ගාලා charge කරගන්න. කොහොමද ඉන්නේ බුද්ධික? අද තමයි අන්තිම දවස අපිත් එක්ක ඉන්නේ නේද බුද්ධික? අපිත් එක්ක ඉන්නේ කියන්නේ මේ.
එහෙම කියන්නේ වාගන්නේ බය වෙන කොට. ඒක ගියා. නේද අපි ඉස්සරහට බලමු මාසයක් විතර යනකම් මේ කොහොම හරි සම්බන්ධ වෙන්නේ.
ඔව් ඒක තමයි මේ Skype වලින් ගම්බුද්දික.
එහෙනම් ප්‍රශ්න වලට යමුද නේද?
ඔව්. ඊට කලින් අර පොඩි කතාවක් තියෙන අර Windows 7 වලදී කට්ටිය පොඩ්ඩක් අහලා තිබ්බ බුද්ධික මේ අර visualization ගැන පොඩි ගැටලුවක් තිබ්බා මේගොල්ලන්ට මේ XP mode එක ගැන අපි කතා කරන්නේ බුද්ධික.
ඔව්.
XP mode එක කියලා කියන්නේ දැන් ගොඩක් අය හිතලා තිනවා මේක XP ම දුවනවා කියලා නේ. Windows 7 දුවන්නේ. ඊට අමතරව මේ විෂුවලයිසේෂන් වැඩ කරන්න මේ CPU එකේ තියෙන සපෝට් එකකුත් අවශ්‍යයි. ඒ කියන්නේ Intel නම් Intel ප්‍රොසෙසර් එකේ AMD නම් AMD එකේ මේක සමහරවිට කෝටු ඩුව වලත් මේ hardware visualization support කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මීට අමතරව මේ ඒකේ අවශ්‍යතාවයේ තියෙනවා 15GB විතර මේ කරන්න එන්න වෙනම ඉඩක් ඕනේ. අමතරව 2GB විතර RAM එකක් ඕනේ. ඉතින් ඒක නිසා මේකත් ඇත්තනම් virtual machine එකක් වගේ තමයි වැඩ
කරන්නේ. මේ කලින් ඔය emulation එක stableද වැඩ කරනවද?
Stable කියලා තමයි ගොඩක් අය කියන්නේ hardware හොඳ නะ. හැබැයි අර එක වෙනසක් තමයි මේක මේ virtual machine එකක් සහ visualization එකේ තියෙන වෙනස තමයි මේකේ අර application එක මේක virtual machine එකක් ඇතුලේ නෙමෙයි දුවන්නේ සාමාන්‍ය native application එකක්. يعني OS එකේ තියෙන application එකක් වගේම run වෙනවා. කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි මම එක තැනක දැකලා තිබෙ එක්කෙනෙක් කියලා දිනා යා Office 2000 install කරලා, ඒ කියන්නේ 2000 install කරලා තියෙන මේ visualization mode එකට. එතකොට මේ පොඩක් වෙලා type කරනකොට යාට delay එකක් වගේ තේරෙනවා කියලා. මම හිතන්නේ ගොඩක් CPU වගේ දේවල් ඕන හින්දා වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඒක නිසා ගොඩක් අයට මේක පාවිච්චි කරලා බලන්න බැරි වෙයි. මොකද මේ CPU, ඒ කියන්නේ processor එකේ support එක නැතිනම් පොඩ්ඩක් ගිය වැඩසටහන කමෙන්ට් කියවුවා නම් ඒකේ තියෙනවා මේකේ මොනවාද විස්තරය කියලා මගේ බ්ලොග් එකෙත් මම මේ ගැන පොඩ්ඩක් ලිව්වා. ප්‍රශ්නට යමුනේ බුද්ධික එහෙනම්.
ඔව්. ඉන්දික තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉන්දික ප්‍රභාත්. මේක ඇත්තටම අපි ගොඩක් පාරක් කතා කරපු ප්‍රශ්නයක් මේ Windows XP Service Pack 3 වල මේ සිංහල ඉන්ස්ටෝල් කරලා එන ගැටලුවනේ. ලැන්ග්වේජ් බාර් එකේ ක්වෙස්චන් මාක් දෙකක් එනවා. එහෙම කියලා සිං RSI කියන එක වෙනුවට නේ.
ඔව් මේක අපි දසුන් සමීරත් එක්ක සරයක් සම්බන්ධ කරා මේ ගැන කතා කරා. අපි ඒ වැඩසටහන ලින්ක් එකක් දාමුනේ බුද්ධික පරණ
වැඩසටහන. ඉන්දික මේ ඒ අපි පරණ වැඩසටහන අහලා බලන්න ඒක ඇත්තටම උත්තරයක් තියෙන සමහරට කමෙන්ට් වල එහෙමත් කට්ටියෝ ගැන කතා කරා.
කතා කරා. ඔව්
මේ ඊළඟ ගැටලුව තමයි කපිල් අපිට යොමු කරලා දෙන්න ඇතන ගිය වැඩසටහනේදී මේ අපිට යාගේ වැරදිලා කපිල කියලා තමයි නම කිව්වේ.
ඔව් ඒකට අපි සමාවිල්ලනවා
මේ. සමාවෙන්න මේ නම වැරද්දලා කිව්වට. එයා කියනවා මේ එයාට අපි ඒ කියන්නේ
ඇත්තට අපි හොඳක් කරේ කැලක් ඇඩ් කරා.
මේ සරේ ගැටලුව විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අර රිකවරි CD එක Windows XP හරි Vista හරි නේ.
ඔව්.
ඔව් ඒකයි කියන්නේ ලැප්ටොප් එකක් එක්ක හම්බ වෙන මේ රිකවරි CD එක දාලා එයා රිස්ටෝර් කරලා දිනවා මේ එයාගේ OS එක.
එතකොට දැන්
data lost වුණා කියලා එයාගේ තියෙන
hard disk එක එයා කරන්නේ එලාට ඔය recover CDs වල දින බහන්නක කම තමයි බුද්ධි ගෝක. يعني අහනවා data ඔක්කොම මැකෙනවා කමක් නැද්ද කියලා yes කියලා ඔක්කොම partitions ටික අයින් කරලා එයාට ඕන විදියට සමහර ඒව option එකක් දෙනවා partitions හදාගන්න ගොඩක් කියව දෙන්නේ. default විදියට install කරලා දානවා.
මේකට මේ එක්ස්ටර්නල් හાર્ඩ් එකකට වගේ බෑකප් එකක් ගත්තා නම් හරි නේද?
ඕ දැන් මෙයාට මෙතන ගැටලෙලා තියෙන මයින්ද මැෂින් එක බූට් වෙන්නෙම නෑ වගේ පළවෙනි පාර තිබ්බේ නේද පුතේ? ඔව්
මේ කලින්ද දැන් අපි කලිනුත් කතා කරා මේ ෆෝමැට් කරොත් හරි ඩිලීට් කරොත් හරි ෆයිල් රිකවර් කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් මෙතනදී වෙන ගැටලුව තමයි දැන් එකම හાર્ඩ් ඩිස්ක් එක පාටිෂන් එකේ තියෙන ෆයිල්ස් ඩිලීට් කළා ඊට පස්සේ ඒක උඩින් ආපහු ලියනවා නේද ෆයිල්?
ඔව් ඊට පස්සේ ඒ කියන්නේ ෆයිල් ලොකේෂන් ටේබල් එක උඩින් රීරයිට් වුණොත් එහෙම සාමාන්‍ය රිකවරි සොෆ්ට්වෙයාර් එකට මේක රිකවර් කරන්න බෑ. ඊට පස්සේ රෝ ඩේටා රිකවරි එකක් තමයි කරන්න බලන්නේ. ඒ කියන්නේ සෙක්ටරෙන් සෙක්ටර එකට ඩේටා එක රිකවර් කර හැකි. ඊට පස්සේ ඇනලයිස් කර කර ඇනලයිස් කර කර මේක හදන්නනේ. ඉතින් පොඩි ටූල් එකකට කරන්න අමාරුයි. ගොඩක් වෙලාට 90%ක් මේ ඩේටා ගන්න බැරි වෙනවා. මොකද දැන් උදාහරණයක් ගත්තොත් ගිගාබයිට් 5ක් විතර නම් හાર્ඩ් එකේ පාවිච්චි කළදී පරණ ඒ කියන්නේ පරණ එක තියෙනකොට දැන් අලුතෙන් OS එක ඉන්ස්ටෝල් වුණාම මේ ගිගාබයිට් 5 අතරටම රයිට් වෙනවනේ. එතකොට අර උඩ සෙක්ටර් එක ආයි ඕවර් රයිට් වුණත් හැම සෙක්ටර් එකකින් පහුගේ ඩේටා එක ගන්න ක්‍රමයක් නැහැ. කනගාටුයි කියන්න ගොඩ 99.999%ම ගන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.
ඔව්. ඒක මේ කපිල් අර අවස් දාලා දෙන ඇන්ටිවයිරස් එකනේ අපි කියවන්නේ කියලා හරි.
ඔව්. අවස් ටික ප්‍රොමෝට් කරන්න හින්දා අපි.
ඔව්. ඒක හොඳයි ඇත්තටම. දැන් මාත් ඊයේත් එකක දැම්මා මේ වැඩ කරනවා.
මටත් ප්‍රශ්නයක් වුණානේ.
ඔව් නේද?
ඔව් ඇත්තටම මේ සිමෙන්ටෙක් කෝඕපරේටිව් එඩිෂන් තමයි ඇන්ටිවයිරස් එක පාවිච්චි කරන්නේ ඔෆිස් එකේ අපි. ඇත්තටම මේ මගේ අතින් එක මොකක් හරි සයිට් එකක් මම ක්‍රෝම් වලින් ඇරියාම ඒක හරියට පෙවුන්නේ නැහැ. මේක නිසා මම ඕපන් කරා ෆයර්ෆොක්ස් වලින්. ෆයර්ෆොක්ස් වලින් ඕපන් කරා සයිට් එකක් ගහලා ආවා. ඊට පස්සේ ඇන්ටිවයිරස් එකෙන් දිග්ගටම ට්‍රෝජන් ඇලර්ට් එකක් එන්න ගත්ත හොගාල. බලනකොට හොයලා බලනකොට මේක ෆයර්ෆොක්ස් බ්‍රවුසර් එකේ තියෙන පොඩි සිකියුරිටි වන්ඩරබිලිටි එකක් ඉඳා, ඒ කියන්නේ යූසර් පර්මිෂන් නැතුව අරක එක්සිකියුට් වෙලා තියෙනවා. ඉතින් කරන්නව දෙන්නේ ටගාලා ෆයර්ෆොක්ස් අයින් කළා. හැබැයි එකම හොඳ තිබේ මෙයාට ටෙම්ප් එකෙන් එහාට යන්න බෑ. කියන්නේ ටෙම්පරරි ෆයිල් ෆෝල්ඩර් එකෙන් එහාට යන්න බෑ. මොකද අර සිකියුරිටි පැචස් ඔක්කොම අප් ටු ඩේට් තියෙන ඉඳා OS එකේ ප්‍රශ්නයක් නෑ. අර ප්‍රශ්නේ තියෙන්නේ මෙයා හැමදෙස්සම රන් වෙන උත්සාහ කරන ඉඳා ඇන්ටිවයිරස් එකෙන් දිගටම මේ ප්‍රශ්නේ නෑ. දැන් කෝපරේට් එඩිෂන් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේක මේ DOS මෝඩ් එක. කියන්නේ Windows boot නොවි ස්කෑන් කරන ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා Windows Defender එකේ නොවි ඔක්කොගෙම ස්කෑන් කරා. ඊට පස්සේ සිස්ටම් ෆයිල් චෙක් එකක් දාලා බලමු මොන හරි ෆයිල් එකක් චේන්ජ් කරලා තියෙනවද කියලා. එහෙම ගැටලුවක් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ අර malicious software remote tool එකත් run කරලා බලුවා. මේව run කරලා බලුවා කියන්නේ පැය 8-9 තමයි මේ කාලේ.
ඒ කියන්නේ ඔක්කොම ස්කෑන් කරන්න බෑ ඉතින් අපිට.
කොහොම වුණත් කොමාරු උදේ ඉඳන් කරේ ඒක තමයි මම ඔය තුනම එක රන් වෙන දාලා තිබ්බ අන්තිමට කරේ අපේ කෝපරේට් එඩිෂන් එක අන්ඉන්ස්ටෝල් කරලා අවස්ට් මම ඉන්ස්ටෝල් කරලා අවස්ට්ල තියෙනවා බුද්ධික යාටත් උත්සාහ කළා. මම හිතන්නේ එයාගේ ප්‍රශ්න තිබ්බෙත් අර එයාගේ වෛරස් ඇඩ් ඩිටෙක්ට් කරලා ඒක අයින් කරගන්න බෑ කියලා. ඒ අයින් කරගන්න බැරි ඇත්තන Windows mode එකේදී. මෙතෙන්දි කරන්න ඕනේ මේක මේ DOS scan එකක් schedule කරන්න කියන්න ඕනේ reboot කරන්න.
කලින් ඒක දැන් අවස්ථවල තියෙන්නේ boot time scan
එක. Boot time scan එකක් කියලා DOS scan එකක් වඩා ඇත්තටම shell එකේ scan එකක්
වෙනවා. ඔව් අවස් මේ අර ඒක මේ
console
window එකට ගිහිල්ලා ඔය right click කරාට පස්සේ menu එකක් එනවා.
ඔව්.
ඒකෙදි තියෙනවා මේ tick එකක් දාන්න විතරයි තියෙන්නේ. දැන් දාලා reboot කරන්න.
Boot time scan එක schedule කරන්න කියලා ඊළඟ පාර reboot කරනකොට Windows වලට එන්න කලින් මෙයා මුල system එකම scan කරනවා. මගේ නම් hard disk එක මට මතක ඉදිරියට 200-300 GB විතර තිබ්බේ. මගේ නම් පැය 4ක් 5ක් විතර ගියා බුද්ධික full scan එක ඉවරයි. අන්තිමට ඉතින් scan කරලා ඔක්කොම කරලා බලනකොට මුකුත් නැහැ.
කලින් දැන් අර මං කියන්නේ මගේ ඔහම infect වුණා කියලා මේ සද්දයකට විතර කරේ. මම නම් ඇත්තටම එතකොට කරේ දැන් මගේ partition දෙකකට දීුනේ. දෙවනි පාටිෂන් එක මේ යනකොට මම මේ
නැවැත්තුවා.
ඒත් වැඩ කරා. ඒ කියන්නේ 100 විතරක් ගියාම ගොඩක් වෙලාවට හරියනවා.
ඔය එකෙන් හැබැයි තව දෙයක් ඉගෙන ගත්තා. මේ මම ඩවුන්ලෝඩ් කරලා තිබ්බ අර වෛරස් ටෙස්ට් කරන්න බුද්ධික දීලා තියෙනවා. මේ වෛරස් ස්කෑන් එක කොච්චර හොඳද කියලා. zip ෆයිල් එකක් වෛරස් 1000 ගණක් තියෙනවා. ඉතින් මේක මට මකලා ස්කෑන් එක රන් කරන්න බැරුණා. අයියෝ මේක දිගනව ඩිටෙක්ට් කරලා පොලිමක් විතර ආවා. ඉතින් ගොඩක් නෝට්න එකෙන් ඩිටෙක්ට් නොකරපුවාගේ කවස්ට් එකෙන් ඩිටෙක්ට් කරා. ඒක පොඩ්ඩක් කොහොමත් තියෙනවා. වෛරස් ස්කෑනර් වලින් ස්කෑනර් වල සමහර අයගේ සිග්නචර් ෆයිල් වල සමහර වෛරස් නැහැ. ඒ කියන්නේ සමහර වෛරස් වලත් වරයිටිස් තියෙනවා. ඒ කියන්නේ වර්ෂන්ස් වගේ තියෙනවා නේද?
ඔව්.
ඔය සමහර වර්ෂන් සමහරලා ඩිටෙක්ට් කරන්න. ඉතින් හොඳම එක තමයි මම නම් කරන්නේ ඔයගේ ප්‍රශ්නයක් කියලා තේරුණාම තව වෛරස් ස්කෑනර්ස් දෙකක් තුනක් දාලා කොහොමත් ස්කෑන් කරලා බලනවා. ලොකුම කරදරයක් වගේ නම් මම කරන්නේ මේ hard disk එක ගලවලා වෙන මැෂින් එකකට ගහලා ඒ මැෂින් එකේ තියෙන ඇන්ටිවයරස් එකෙන් අර hard එක ස්කෑන් කරනවා. තොට ගොඩක් එක්සිකියුට් එනවා ස්ටාර්ට් එනවා වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් කියන්න තියෙන්නේ ලොකුම ඉන්ෆෙක්ෂන් එකක් වගේ නයි ඉතින් ෆෝමැට් කරලා දාන එක තමයි හොඳම වැඩේ. මොකද කොච්චර කරලා සමාලලට වෛරස් ස්කෑනර්ස් වලට අයින් කරන්න බෑ.
කලින් මේ දැන් වෛරස් ගැන එහෙම කතා කරපු හින්දා ඒ වගේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒවත් මේකම කතා කරමු අපි නේද?
ඔව් ඒක තමයි බුද්ධකලේසෙ.
එතකොට රං ගහලා තිනවා මේ ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ කොහොමද? ඒකෙන් වෛරස් එකකුයි නිකම් ෆයිල් එකකුයි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා.
ඔව්
බුද්ධකම මේ ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ ඒකේ දැන් දෙකක් තියෙනවා ගාලින්ග. එකක් තමයි මේ අර වෛරස් ඩේටාබේස් එකක් බේස් කරගෙන තමයි ගොඩක් ඒවා හොයන්නේ.
ඔව් ඒ කියන්නේ ඩෙෆිනිෂන් එක කියලා කිය අපි අප්ඩේට් කරනවා කියලා කරන්නේ ඕක අප්ඩේට් කරන එක තමයි.
ඔව් ඒකෙදි වෛරස් එකක් අඳුරගන්නේ එතන වෛරස් එකේ සිග්නේචර් එක කියලා කියනවා. ඒ ගොඩක් කලාවට වෛරස් එකේ සිග්නේචර් එක කියලා කියන්නේ ඒකේ එක්සිකියුටබල් ෆයිල් එකක හරි කොහේ හරි එක ඒ කියන්නේ ඒක ඉන්ෆෙක්ට් වෙන තැන ඒකේ මේ එන්ට්‍රි පොයින්ට් එක වෛරස් එකේ.
ඔව්
එන්ට්‍රි පොයින්ට් එකේ මෙතඩ් එකේ හෙඩර් එක වගේ තමයි ගොඩක් කලාවට මේ වෛරස් සිග්නේචර් එක විදිහට ගන්න. ඔව්
ෆෝල්ස් පොසිටිව් කියන්නේ ඒකට අර වැරදිලා ඩෙන්ටිෆයි වෙන්නේ මේ වගේම හෙඩර් එකක් තින වෙන එකක් තිබ්බොත් දෙන්න වරද්දගෙන ඩෙන්ටිෆයි වෙනවා.
ඔව් වෛරස් ඇත්තන් ඩෙෆිනිෂන් ෆයිල් එකේ තියෙන ඔය ඔක්කොම තියෙන මේ ඒ කියන්නේ ඒ වෙනකන් හම්බෙච්ච වෛරස් වල සිග්නේචර්ස් තමයි තියෙන්නේ. ඒකම මම හිතන්නේ මේ කාලින්ග ඒක දැන් මට ෂුවර් නෑ හරියට මේ රිමූව් කරන ඉන්ස්ට්‍රක්ෂන්
එකක් වෙනම ඩේටා තියෙනවා. ඒ කියන්නේ ඒකත් එක්කම තියෙන මේක આવොත් මේ මේ ලොකේෂන්ස් චෙක් කරන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ ලොකේෂන් බලන්න කියලා. ඒ කියන්නේ එයා තවත් දුරට ස්කෑන් කරන එක තියෙනවා කියලා අහුණාට පස්සේ.
ඔව්. දැන් EXE එකට වගේ වෛරස් එකක් ඉන්ෆෙක්ට් වුණොත් දැන් ෆයිල් හෙඩර් එක චේන්ජ් වෙනවා. ඊට පස්සේ රිසෝස් ඒරියා එක චේන්ජ් වෙනවා. හැම දෙම චේන්ජ් වෙන හින්දා ගොඩක් ඇන්ටි වෛරස් වලින් කියන්නේ අලුතෙන්ම එන වෛරස් වගේවා මේ වෛරස් එක ක්ලියර් කරන්න බෑ. ෆයිල් එක ඩිලීට් කරන එක තමයි මේ වෙලාවට කරන්නේ.
මම නම් කොම ඩිෆෝල්ට් ඇක්ෂන් එක බුද්ධික දාලා තියෙන හම්බුනොත් ක්ලීන් කරන්න දෙවෙනි ඇක්ෂන් එක ඩිලීට් කරන්න.
ඔව්. මේ ඒකම කියන්න ඕනේ මේ ක්ලියර් කරොත් එහෙම වෛරස් එක සමහර වෙලාවට දැන් මේ ෆයිල් එක කලින් තියච්ච තත්ත්වයට ගන්න ඒ
කියන්නේ
ඒ විදිහට වැඩ කරන්නේ නැති වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට. exe files එහෙම හරියට ඒ වගේ වැඩ කරන්නේ නැති වෙලාවල් තියෙනවා.
ඒකනි කියන්නේ බෑකප් කරන්න බෑකප් කරන්න බෑකප් කරන්න කියලා.
ඔව්.
බැකප් එකක් තියෙනවා නම් බැකප් එකෙන් රිස්ටෝර් කරගත්තා.
ඔව් මේ අනිත් ක්‍රමේ තමයි වෛරස් එකක්ද කියලා අඳුරගන්න ඇන්ටි වෛරස් එකකින් මේ දැන් මොකක් හරි ෆයිල් එකක් එක්සිකියුට් වෙනකොට ඒකේ ඇක්ටිවිටීස් බලනවා. කියන්නේ අපි හිතමු නිකන් මේ යූසර් ප්‍රෝග්‍රෑම් එකකින් ගිහිල්ලා රෙජිස්ට්‍රි එඩිට් කරන්න ඊට පස්සේ සිස්ටම් ෆෝල්ඩර්ස් වලට ෆයිල් දාන්න ඒ වගේ
කියන්නේ සමහරවිට OS එකට රිස්ට්‍රික්ටඩ් ඒරියා එකකද මෙමරි ඇක්සස් කරනවා නම්
ඒ වගේම ඊළඟට වෙබ් බ්‍රවුසර් එකේ ප්ලගින් එකකින් වගේ රන් වෙන එකක් ටෙම්ප් ෆෝල්ඩරින් එහාට ගිහලා ෆයිල් හදන්න රෙජිස්ටර් ඇක්සස් කරන්න ඒව ට්‍රයි කරනවා නම් ඇත්තටම ඒ කියන්නේ ඒ අර සිකියුරිටි ඩොමේන් ඩිෆයින් කරලා තියෙන හින්දා ඒ වගේ දේවල් කරන්න ඕනි වෙන්නේ සාමාන්‍ය එකකට. වෛරස් එකක් හරි ට්‍රෝජන් එකකට වගේ තමයි ඔක ඕනි වෙන්නේ. ඒ වගේ දෙයක් අඳුරගත් ඒ වගේ ඇක්ටිවිටි එකක් දැනගත්තාම මේ ඇන්ටි වෛරස් එකකින් වෝන් කරනවා මෙන්න වෛරස් එකක් සමහරවිට වෛරස් ලයික් ඇක්ටිවිටි කියලාත්
ඒක වෙනවා. දැන් ඔයක සමහරලාට Windows එකම එනවා ඔය මේ එක my computer right click කරලා ඔය Windows XP ලේම properties ගියාම data execution prevention කියලා OS එකේ මෙනෙහිකුත් තියෙනවා. ඒකිනුත් කරන්න බුද්ධික ඕක තමයි. ඒ කියන්නේ system area එකක මේ වගේ execute වෙනා නම් එයා block කරනවා. ඒක warning එකක් එනවා මේක run වෙනවා මේ area එක access කරන්න. ඒ කියන්නේ system එකට වෙයි කියන්නේ OS එකට වෙන් කරලා තියෙන area එකක application එකක් execute වෙන්න හදනවා. ඒකත් එනේබල් කරගන්න පුළුවන් නම් කට්ටියට තවත් හොඳයි.
ඔව් ඒකම මේ දැන් ඔය ඇන්ටි වෛරස් වල තියෙන චැලෙන්ජ් එකක් තමයි මේ රූට් කිට්ස් කියලා කියනවා.
ඔව්.
එතන මේ රූට් කිට් එකක් කියන්නේ මේ කර්නල් මෝඩ් ප්‍රොසෙස් එකකට ඉන්ජෙක් කරපු කෝඩ් එකක් ගොඩක් වෙලාවට.
ඒක ඇත්තටම ඩෙන්ටිෆයි කරගන්න ගොඩක් වෙලාවට අමාරුයි.
ඔව් ඒක මේ ඇන්ටි වෛරස් එකට තේරුම් ගන්න බෑ මේක මේ ඇත්තටම සිස්ටම් ප්‍රොසෙස් එකක්ද
නැත්නම් මේක වෛරස් එකක්ද
කියලා. කියන්නේ driver level එකේදී වගේ තමයි වැඩ කරන්නේ ring 0 වලදී වගේ මේ එතකොට ඉතින් ගොඩක් වෙලාවට root kit removals tools වලින් කරන්නේ මේ කාලින්ග දැන් තියෙන root kit කියලා කියන්නේ මේ
දන්නේවා
දන්නේවා user ට පෙන්නනවා මෙන්න මේවා තියෙන්නේ. එතකොට user එකට knowledge එකක් තියෙන්න ඕන ඒව බලලා remove කරලා
කොහෙද තියෙන්නේ.
ඔය එතනම දැන් anti virus වල තියෙන challenge එක තමයි ගොඩක් වෙලාවට දැන් තියෙන root kits.
ඔය වගේ ප්‍රශ්නයක් මට අතන මේ root kits ගොඩක් windows වලටද පාවිච්චි වෙනවා linux වලදී බුද්ධික. මොකද මේ ලිනක්ස් වල ගොඩක් වෙලාවට කර්නල් වල ගොඩක් වෙලාවට බග්ස් තියෙනවා. එක සැරයක් ඕවාගෙන් ප්‍රශ්නයක් වුණා හෝස්ටිං සර්වර් එක බුද්ධික මේ ඒ කියන්නේ දැන් ගොඩක් හෝස්ටිං සර්වර්ස් ගොඩක් සිකියුරිටි දානවනේ. ඒ කියන්නේ ටෙම්පරරි ෆයිල් එක ඇතුලේ එක්සිකියුට් කරන්න බෑ. ඔය වගේ ගොඩක් ප්‍රිවිලේජ් හදලා යූසර්ට මේවා විතර ඇක්සස් කරන්න පුළුවන්. ජේල් දාලා ඔක්කොම කරලා තියෙනකොට දැන් උදාහරණ මේ හැකින් කරන කතාවත් මෙතෙන්ට අද ගත්තන හරි මොකද දැන් මේ ලොකු හාහුවක් තිබනේ මේ අපේ army.lk එක හැක් කරා කියලා. ඉතින් ගොඩක් අය කිව්වා මේ අයට මෙච්චර දැනුමක් නැති කමද මේක හැක් කරේ නැත්තම් මේ වගේ දෙයක් අත් තේරෙන්නේ නැද්ද බලන්න කියලා. ඉතින් මෙහෙමයි දැන් ඕදන බුද්ධික ගොඩක් තියෙන එකක් තමයි ඕනම එකක් ගත්තා. 100% perfect OS එකක් secure OS එකක් බුද්ධික ගොහක් දැකලා දිනා කවුරක් කියලා දිනා මේක 100% secure මේක හැක් කරන්න බෑ කියලා.
ඔව් ඇත්තටම එහෙම නෑ.
මේ එකක් නෑ. මොකද හැමෝ මේක කොච්චර කරත් මේකේ කෝඩින් කියන්නේ මිනිස්සෙක්. ඉතින් හැම දෙයක්ම හිතලා ලියන්න බෑනේ. යම් යම් තැන්වලදී සමහරලාට මිස්ටේක්ස් ඒ කියන්නේ මොකක් හරි ඒ වෙලාවට හිතන්න නැති දෙයක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ කීප දෙනෙක් විතරක් නම් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ ඕක කරන්න පුළුවන්. ඒත් එහෙම නෙමෙයි මේ මේ කෝටි ගණක් ඉන්න ෆීල්ඩ් එකේ ඒ හැමෝම හිතන විදිහට මේ කීප දෙනෙකුට හිතන්න අමාරු වෙන්නේ ඇත්තටම.
ගත්තහම උදාහරණයක් කියන්නේ security vulnerability එකක් හොයා ගැනීම සහ ඒ වෙනුවෙන් patch එකක් release කරන්න යන කාලයක් තියෙනවා නේද බුද්ධික.
ඔව්.
දැන් උදාහරණයක් ගත්තා අද හොයාගත්තා හරි මේ application එකේ මෙහෙම වරදක් තියෙනවා කියලා. වරදක් තියෙනවා කියලා දැනගත්තහම එතකොට අර හැක් කරන කට්ටිය ඉන්නවනේ බුද්ධික. මේ අය අර patch එක දාන හැට වඩා ඉක්මන් වෙනවා මේ security bulletin එක ආපු ගම.
ඔව් ගොඩක් වෙලාවට මේ ඒවා හොයාගන්නෙත් ඒ හැක් කරන
අයමයි.
ඉතින් ඒකෙත් ඉතින් අර ඒ කියන්නේ කොටස් දෙකක් ඉන්නව නේද? ඔය ethical hackers කියන කට්ටිය
කරන්නේ මේ වටක් කරලා හොයලා
මේ විදිහට අදාල් තැන් වලට inform කරලා තමයි මේ එලියට දෙන්නේ. ඒත් අනිත් ඒ කියන්නේ අනිත් කට්ටිය විනාශ කරන්න බලාගෙන ඉන්න කට්ටියකට අහුනොත්
ඒක කියන්නේ
ඒගොල්ලෝ කියන්නේ පස්සේ තමයි අර වගේක රිලීස් කරලා ඉවර වෙලා.
ඔව් ඉතින් ඔහොම කරලා බුද්ධික දැන් මම අර පළවෙනි ප්‍රශ්නට ආව සර්වර් එකේ ඉතින් අපිත් ඔය හැම දෙයක්ම කරලා ඕකට දාන්න පුළුවන් හැම ඒවාම දාලා තිනකොට එක්කෙනෙක්ගේ PHP BB කියලා කට්ටිය පාවිච්චි කරන එකක් තියෙන බුලටින් බෝඩ් එකක් ඒ කියන්නේ ෆෝරම් එක. ඕකේ තමයි සාමාන්‍යයෙන් දන්න ඒ ගොඩක්ම බග්ස් තියෙන එකක් හැටියට තමයි පිළිගන්නේ මේ PHP BB කියන එක. ගොඩක් security vulnerabilities තියෙනවා මේගොල්ලෝ version 2 ඉඳන් 3 වලට ගත්තා. මොකද 2 ඒ කියන්නේ හදන්න බැරි ගන්නටම වගේ. ඉතින් ඕකේ පොඩි ප්‍රශ්නයක් තිබිලා කවුරුරෙක් කෙනෙක් බුද්ධික මේ එක PHP ෆයිල් එකක් එයට අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ඇත්තම දැන් කොච්චර සර්වර් එක secure වුණත් බුද්ධික වැඩක් නැහැ. එක user කෙනෙක් පොඩි mistake එකක් කරා.
ඔව් එතනින් යන්න පුළුවන්
ඇත්ත. ඔව් එතනින්
යා shared hosting වල තියෙන වැඩක් තමයි.
එතන ලොකු ගැටලක් තමයි. එතකොට එයා කරමු mistake එක සමහරලාට දැන් මේ වරද කරලා තියෙන්නේ එක්කෙනෙක්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් army.lk site එකේ එක user කෙනෙක් මොක කරුවේ දැන් ඔයගොල්ලන් content management system එකේ පොඩි code එකක වරදක් කරනවා. ඒ code එකේ වරද කවුරුහරි දැක්කොත් මෙහෙම ප්‍රශ්නයක් මේ code එකේ තියෙනවා කියලා එයායි කරන්නේ මේ code එකේ වරද හොයාගෙන සමහරවිට මේ servers වල තියෙන ගැටලුවක්ම නෙමෙයි. දැන් මේ කවුරුරෙක් කෙනෙක් අපේ පැත්තේ සර්වර් එකේ temp එකට ෆයිල් එකක් කොහම හරි අප්ලෝඩ් කරගෙන තියෙනවා. කරගෙන මේ ෆයිල් එක හරහා මෙයා කරලා තියෙන්නේ යාගේ රිමෝට් ෆයිල් එකක් එක්සිකියුට් කරගෙන. ඉතින් එක්සිකියුට් කරලා kernel එකේ තිබ්බ පොඩි බග් එකක් හින්දා ඒ kernel version එක පොඩ්ඩක් පරණයි. kernel එකේ තිබ්බ බග් එකක් හින්දා මෙයා root privileges අරන් තියෙනවා. root privileges අරගෙන ඊට පස්සේ මෙයා ওই root kit එකක් දාලා කර්නල් එකට මෙයා ගොඩක් වැඩ කරගෙන පස්සේ නෑ අපි ඒ කියන්නේ දවසක් ඇතුළත වගේ හොයාගත්ත මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ ගොඩක් වෙලාවට කරන දේක් තමයි මේ වගේ දෙයක් වුණාම ආයි මේක හදන්න යන්නේ නෑ බුද්ධික. මේකේ කොච්චර දුරට යා ඇතුළේ වෙනස් කළාද මුකුත් කරන්නේ නැහැ. ටක් ගාලා ඒ වෙලාවෙන් බෑකප් කරා ඩේටා. අලුතෙන් OS එක රීඉන්ස්ටෝල් කළා තමයි ඩේටා රීස්ටෝර් කරේ. ඉතින් මේ අනික දැන් ওই ආමිකේ කතාවට ගියොත් එහෙම දැන් ආමි සයිට් එක හැක් කරා කියන එක මේ ලොකු දෙයක් කරගන්න නරකයි. මොකද බුද්ධික දන්නව නේද මේ දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකාව කොච්චර සිකියුරිටි ගැන කතා කරන රටක්ද නේ? ඔය සයිබර් සිකියුරිටි අරවා මෙයා. ඉතින් ගොඩක් මේ ටෙක්නොලොජි එන්නේත් ඇමරිකාවෙන්නේ බුද්ධික. ඉතිං US Army Air Force එකේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ aircraft එකක් design කරන මේවා ටිකක් හොරකම් කරලා තිබ්බා මේ internet එක හරහා. ඉතින් ඕ ඒ කියන්නේ internet එක හරහා ගැන අතන මේගොල්ලන්ගේ network එක මේ crack කළා අරගෙන. ඉතින් ඒ වගේම මේ Microsoft එක කීප වාරක් hack කරා. එතකොට Mint කියලා කියන්නේ Linux Mint server එක හැක් කරලා මේකට කෝඩ් දිනම් දාලා තිබ්බා ඒගොල්ලෝ මේ download user download දෙන එකට කෝඩ් දිනම් වෙනස් කළා මේ ඉතින් ඒක නිසා කිසිම දෙයක් secure නෑ ඉතින් හැමතිස්සෙම කරන්න පුළුවන් security එකක් මොන හරි වගේ දෙයක් වුණා කොච්චර ඉක්මනට recover වෙනවද කියන එක තමයි අපිලා හැමතිස්සෙම ලෑස්තිලා යනවා නිකන් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා කියන එක හැමතිස්සෙම ඉතින් කාටවත් කියන්න බෑ මේක Windows තිබ්බා Linux තිබ්බා මේකයි 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 කියලා
මෙග කාලින්ග මේ සමා එක අතකින් ගත්තම ඕපන් සෝස් ඇප්ලිකේෂන් වල තියෙන ඩ්‍රෝබැක් කියන්නේද කෝඩ් එක කට්ටියට ඕපන්
ඔව් ඒක තිල්න ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඕපන් සෝස් වලට බයිනා නෙමෙයි ඒ වුණාට දැන් කාට හරි දැන් උදාහරණයක් ගත්තා වෙබ් සර්වර් එකක මක් හරි දෙයක් තියනනේ යා දැන් අපි තමු ගොඩක් වෙලාට මේ අපාචි බහුලව භාවිත වෙන දේවල්
වර්ඩ්ප්‍රෙස් උනත් ගත්තාම
ඔව් වර්ඩ්ප්‍රෙස් කියන්නේ ගොඩක් සිකියුරිටි හෝල් තියෙන එක කට්ටිය කෝඩ් එක බලනවා තමයි මේකට මොන හරි කරන්නේ ඉතින් ඒක නිසා මේ හැමතිස්සෙම කොච්චර කරත් හැම දෙයක්ම secure නෑ.
Tamanta يعني ගොඩක් security අවශ්‍ය නම් හොඳම වැඩේ custom එකක් තමම හදාගන්න එකයි නේද?
ඔව් secureම network සාමාන්‍යයෙන් අපි secureම network එකක් කියලා කියන්නේ මේ network එකෙන් ගල්ලා තියෙන එකක් තමයි
ඉතින්. හරිද මේ ඔය army.lk site එක ගැන මම හිතන්නේ මේ ගොඩක් කතා වුණේ මේ දැන් අපි අනිත් ඔය වෙන රටවල් වල site hack කරන ඒවා ගැන කොච්චර කතා කරත් ඒ ලංකාවේ සයිට් ඇත්තටම මේ හැක් කරන අඩුයිනේ.
ඔව්.
අඩුයි කියන්නේ ඒ කියන්නේ හැකර්ස්ලා ඇත්තටම අවධානය යොමු වෙන අඩුයි. ඒක නිසා මේ දැන් ලංකාවේ දෙයකට එහෙම වුණාම ඉතින් අනිත් එක තමයි මේ ගොඩක් අය දැනුවත් කරලා නැති හින්දා ඒක ඕක නිකන් මීඩියා වලින් දුන්නාට පස්සේ කට්ටිය දන්නේ ලොකු අපරාධයක්. ඒ කියන්නේ වෙලා ඇත්තටම ඒක නීති විරෝධී වැඩක්.
ඔව්.
ඒ වුණාට ඉතින් ඒක මේ ඒක මැනේජ් කරන අය පිට වරද වටවලත් බෑ.
ඔව්. මේ හැමෝටම ඒ කියන්නේ බුද්ධික මම කියන්නේ මෙහෙමයි. 100%ක් secure network එකක් කියන්නේ ඉතින් වයර් ගලෝප් එකක් තමයි.
ඔව්. මේ ඒකින්ද يعني වෙබ්සයිට් එකක් ඔච්චර ඔහොම හිට්ස් වෙන එකක් කොහොම ඕපන් තිනකොට ඉතින් ওই වගේ චැලෙන්ජස් එනවා. ඔව්
චැලෙන්ජස් එනවා. අනික සමල්ලාට දැන් PH දැන් උදාහරණයක් ගත්තොත් අපේ ගොඩක් අය ප්‍රෝග්‍රෑම් කරනකොට මේ security ගැන හිතන්නේ ගොඩක් කෝඩින් ලියන AI ට ඒ ගැන දැනුමකුත් නැහැ. ඉතින් ඒක සමහරලාට ඒක ප්‍රශ්නයක්. ඒක හරි පිළිගන්න නේද? ඒ වුණාට මං කියන්නේ ඒක අපි විසින් අපිට මුඩ බලාගෙන නිකන් කෙල ගහගත්තා වගේ වැඩක් තමයි කරගත්තේ ඒක ඕනට වඩා highlight කළා නේද බුද්ධික
ඔව් මේ කාලින්ගේ වෛරස් ගැන කතා කරනකොට තව හසිනි ප්‍රශ්නයක් අහලා තිනවා මේ එයා අහලා තිනවා මේ pen drive එකකට images copy කරනකොට මේ thumbs කියලා file එකක් copy වෙනවා ඒක වෛරස් එකක්ද මොකද්ද කියලා මේ එහෙම අහලා තිනවා ඒකට පොඩි උත්තරයක් දෙලිම නේ
ඔව් thumbs කියලා කියන්නේ ඇත්තනො දැන් Windows වල තියෙන දැන් ෆෝල්ඩර් එකක view කරන්න ගියාම ඒක images තියෙනවනේ images වල පොඩි icon එකක් වගේ රූපේ වෙන thumbnail view එකක් කියලා කියන්නේ ඒක දැන් හැමතිස්සෙම හදන්න ගියොත් මේක පෙන්වන්න ගියොත් මේ හැම ෆයිල් එකක් ගන්න read කර පෙන්වන්න ඕනේ එතකොට එක ෆෝල්ඩර් එකක මේ වගේ ෆොටෝ ගොඩක් තිබ්බත් නම් මෙයා කරන්නේ database එකක් හදනවා thumbnail view එකට ඒක
මේ cache එකක් විදිහට තියාගන්න
cache එකක් විදිහට තියා ඒ ෆයිල් එක තමයි මේ thumbnail කියලා එන්නේ
ඔව් ඒක ඇත්තටම මේ නිකන් තියෙන විදිහට පේන්නේ නැහැ ඒ කියන්නේ bold options මේ default setting එකේදී පේන්නේ
system file view enable කරාම තමයි
ඒකේ අර setting දෙකම දාන්න ඕනේ ඒක show all files කියන එකයි ඊපස්සේ අර show
hidden files එකයි
protected operating system files කියන එකයි නේ
ඒක පෙන්නන්නේ කරදරයක් නම් ඒක පෙන්වන්න එපා කියලා දැම්මම හරි හැබැයි මේක macOS කියලා කිසි ගැටලුවක් නැහැ හැබැයි ගොඩක් දින අපි දැකලා තියෙන එකක් තමයි මේ හැම web design ගන්න හැනනම් image folder එකේ වැළොත් මේකත් upload කරලා තියෙනවා නේ
ඔව් ඒක ඇත්තටම මේ අපි දැන් SVN එක වගේ නම් ඒක ignore කරලා දාන්න පුළුවන්.
ඔව්. හැබැයි තිල්ල දැන් Windows 7 වලදී මම මේ folder එකක් වගේක් copy කරනකොට මෙයා කියවා මේ file එක copy වෙනවා මේක අවශ්‍ය නැහැ කියලා.
ඔව් ඒක මම හිතන්නේ මේ
Windows 7 වලදී feature එකක්
ඒක. මේ FTP කරනකොට ගොඩක් කට්ටිය කරන වැඩක් තමයි නේ.
folder එක පිටින් දැම්මොත් එහෙම
ඉතින් යනවා. ඔව් folder එක පිටින් දැම්මොත් මේක යනවා. ඔව්.
මේකම හසිනිගේ ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා කාලින්ග මේ pen drive එකක් USB flash එකක් නිතරම format කරනකොට ඒකේ memory එක අඩු වෙනවද කියලා අහලා තියෙනවා.
memory එක අඩු වෙන්නේ නැහැ. ඒ වුණාට මේ හැම flash, ඒ කියන්නේ මේ flash memory එකක්ම read write limitation එකක් තියෙනවා බුද්ධික.
ඔව්.
ඉතින් සමහරවල්ලාට මේක එක තැනක් ප්‍රශ්නයක් වුණා මේක sector එකක් අයින් වුණත් එන්නේ මෙයා මේක අඩු කරගන්නවා. ඒක නිසා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ කාලය අඩු වෙනකොට වෙන්නේ ඔයගේ තමයි. ඒ කියන්නේ ප්‍රමාණය ටික 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 අඩු වෙලා යනවා. එහෙම ගැටලුවක් වෙන්නත් පුළුවන් බොද්දික. නමුත් ෆෝමැට් කරා කියලා ඒකේ ඩේටා නැති වෙන්නේ නැහැ. හැමදෙස්සම ෆෝමැට් කරන්නේ ක්වික් ෆෝමැට් කියන එක දැම්මම හරි.
ඔව් ඒකද ඇත්තම වෙන්නේ. අර ෆයිල් ඔක්කොම ඩිලීට් කළා දැම්ම වගේ එකක් තමයි වෙන්නේ. මේ ඉක්මනට කරගන්නත් පුළුවන් මේ
තප්පර 3 4 කී දවගේ ක්වික් ෆෝමැට් එක යනවා. ඔව් ඒකේ කරා ෆයිල් ඔලොකේෂන් ටේබල් එක විතරක් මකලා දානවා.
අපි ඊළඟ ප්‍රශ්නෙට යමුනේ. නුවන් මහේස්තය ප්‍රශ්නේ අහලා තින්නේ. එයා අහන්නේ මේ Ubuntu OS එකේදී මේ Huawei ETS 2251 කියලා.
ඔය කියන්නේ CDMA phone එකක්.
phone එකනේ. ඒ modem එක install කරගන්නේ කොහොමද? මේ ඒකට drivers හොයාගන්නේ කොහොමද? එහෙම කියලා දැන් අහලා තින්නේ.
Ubuntu 9.8.10 ඉඳන් උඩට තියෙන ගොඩක් ඒවා මේක plug and play මා වැඩ කරන. plug and play කියන්නේ ගහපු ගමන් detect කරන modem එකක් හැටියට. වැඩිය මහන්සි වෙන දෙයක්වත් නැහැ. dial up connection එකක් හදාගන්න wizard එක දෙනවා. මට ඇත්තටම මතක නැහැ මොකද්ද කියලා. ඒකේ රට select. හැබැයි අර මතක තියාගන්න ඕනේ Ubuntu install කරනකොට තම ලංකාව කියලා තෝරාගෙන install කරපුවාට තමයි මේ option එක එන්නේ. dial up එක හදන්න ගියාම ලංකාව තියෙන ඊට පස්සේ ලංකා ISP තෝරගන්න පුළුවන්. ISP තෝරගෙන යනකොට modem එක detect කරලා තියෙන modem එක පෙන්වනවා. ඒක select කරලා dial up connection එකක් හදාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව.
මේ
drivers හොයන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. ඔය එක channel එකේම support එක
තියෙනවා. ඔව් නුවන් පොඩ්ඩක් try කරලා බලන්න මේ modem එක මේ connect කළා. මම හිතන්නේ හරියයි නේද?
ඔව් කලින් නම් ගැටලුවක් තිබ්බා බුද්ධික මේකට kernel එකට patch එකක් දාලා මේක detect කරන්න ඕනේ කියලා. අලුත් එකේ version එකේ නම් මේ ළඟදි මම ගැහුවා මේ Huawei phone එක කිසි ගැටලුවක් නැතුව detect කරලා වැඩ කරා බුද්ධික.
එයාගේ තියෙන Ubuntu version එක කියලා නැහැ නේද?
ඔව් ඒක තමයි මම කිව්වේ 8.10 තමයි මම test කරේ. ඒකෙන් උඩට තියෙන එකක් නම් ඉතින් වැඩ කරන්න ඕනේ. දැන් ඉතින් කොහොමත් 9.0 phone එකේ තියෙන Ubuntu අලුත්ම එක ඒකෙන් පුළුවන් පාවිච්චි කරන්න.
පාවිච්චි කරපු කට්ටිය කියන එක හොඳයි කියලා.
මට නම් තවම තිල්ල බලන්න බැරන මම කොහොමත් Ubuntu පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද මේ Genome වලට මම එච්චර කැමැත්තක් නැති නිසා KD නම් ඉතින් බලන්න ඕනේ ඩවුන්ලෝඩ් කරලා Ubuntu version එක.
කලින් අපි eBay ගැන කතා කරන්න කිව්ස හතියනේ.
ඔව්.
ඔව් ඒකම අපි චතුර අහලා තියෙන ප්‍රශ්නයක් eBay සම්බන්ධව මම අහලා තියෙන්නේ මේ. ඒකේ දැන් අපි බඩු ගත්තාම ඩිලිවර් කරන්නේ කොහොමද? ඒක අර DHL වලින් වගේ එහෙම ඩිලිවරි සර්විස් එකක්ද කොහොමද කියලා අහලා තිනවා. අපි ඒක උත්තරයක් දෙමු නේද?
ඔව් ඒක ඉතින් බඩු විකුණන කෙනා eBay කියලා කියන්නේ මේක කමියුනිටි එකක් වගේ එකක් නේ. බඩු ගන්න කට්ටිය ඉන්නවා, බඩු විකුණන කට්ටිය ඉන්නවා. ඉතින් eBay එක සහ බඩු විකුණන එක්කෙනා අතර සම්බන්ධයක් නැහැ. ඒකෙත් කවුරු හරි අපි වගේම කවුරු හරි රෙජිස්ටර් කරලා තමයි අපිට උනත් බඩු විකුණන්න පුළුවන් eBay කරා.
අපි හැරෙට කොහරි සුපර් ෂොපින් මෝල් එකකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ තමයි නේද?
ඔව් ෂොපින් මෝල් එකට ගිහිල්ලා කඩ ගොඩක් තියෙනවා. ඒ කඩවලට IT කාර්ය වෙන වෙනම ඉන්නවා. eBay කියන්නේ MCX කියලා ගමුකෝ. MCX ඇතුලේ කඩ තියෙනවා. MCX IT එකේ නා බඩුව ගැන අදාළ නැහැ ඒ වුණාට. ප්‍රශ්නයක් වුණොත් ඉතින් eBay එක මැදිහත් වෙනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට ඒ සෙලර්ගේ තමයි. ඒ සෙලර් ඔයාට දෙන ඔප්ෂන්ස් කොහොමද මේගොල්ලෝ ship කරන්න කියලා. ගොඩක් වෙලාවට ලාභම ක්‍රමේ තමයි EMS කියලා කියන මේ ලංකාවේ high speed mail කියන්නේ ඊට පස්සේ surface mail normal එන mail තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට තැපැල් කන්තෝරෙන් තමයි ලියුමක් ගේනවා වගේ මේක ගෙනල් දෙන්නේ. සමහර වෙලාවට ගොඩක් වෙලාවට 80% වෙලාවට තැපැල් කන්තෝරෙන් ලියුමක් ගෙනල් තිනවා. මේක රේගු විසින් තියාගත්තා.
රෝස පාට ලියුමනේ.
ඔව් කොලේ පුරවලා අර ඇවිල්ලා අරගෙන යන්න කියලා ඒ වෙලාවට ඉතින් රේගුවේ මහත්තයා තට්ට එක අසලා බුද්ධික දැන් ඔලුව ගතනවා වගේ. ඒක නම් එළියට දෙන්න බෑ. මේකට මෙහෙමයි ටැක්ස් ගහන්න ඕන. ඔයා TRC එකට ගිහිල්ලා මේකට අප්‍රූවල් එකක් අරන් එන්න කියලා වගේ. මේ ඉතින් කරදර කරන්න බුලා. ඔව්, ගෙදරට එනවා. ඒක හැබැයි ඒ ගන්න වෙලාවට සෙල දෙන ඔප්ෂන් එක තමයි සමහරලාට ඒගොල්ලෝ ඔයාට UPS, FedEx ඒ වගේ වුණා සිලෙක්ට් කරන්න බලන. ඉතින් ඒ වෙනුවෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවා shipping වලට.
ඒකම ගානේ මේ පොඩි දේවල් මොන හරි ගන්නව නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර custom declaration වලට gift හරි product sample ඒ වගේ එකක් තමයි දාලා
ඉවරනේ. ඒ දැම්මත් බුද්ධික අපේ අයට ඒකත් කියව ගන්න තේරෙන්නේ නැති හින්දා මම හිතන්නේ ගලවනවා.
හෙත් ගලවල බලනවා.
ගලනවා. මම ඉතින් සමාලාට සෙලගෙන් ඉල්ලලම හින්දා මේක gift කියලා mark කරලා එවන්න කියලා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ බුද්ධික. දවසක් මං කිව්වත් දන්නේ එක fiber මර මේ optical cable එකක් මං ගෙන්න ගත්තා. මට මේක eBay එකේ මිලුනේ නැණ $0.99 shipping වලට $5 විතර ගියා. කස්ටම් එකෙන් රුපියල් 1000ක් ගැහුවා. කඩේ ඒ වුණාට පිටකොටෙන් ගන්න දේ රුපියල් 900කට විතර. ඉතින් මට වියදම ගිල්ල දෙන රුපියල් 2000කට gift වෙන්න. ඉතින් ඔයගේ තමයි.
ඔය එකම මේ eBay එකේ දැන් අපි සර්ච් කරනකොට මොනවා හරි මේ ලංකාව සිලෙක් කරලා ෆ්‍රී ෂිපින් ඇන් හැන්ඩ්ලින් කියන එක දැම්මනම්
ඔව් ගොඩක් කරලා ෆ්‍රී කරන්නේ කවුද කියලා
ගන්න ෆිල්ටර් වෙලා යනවා.
ඔව් ෆිල්ටර් වෙලා
යනවා. සමහර සෙලස්ලා බුද්ධික ගන්න දේක් තමයි බඩුව ගොඩක් මිල අඩුයි.
ඔව්
ෂිපින් වලට ලොකු ගාණක් ගන්නවා. අර ගාණ කවර් කරන්න ඕනේ හින්දා. ඉතින් ඒකට ඔයාට මුකුත් කියන්න බෑ. මේ කැමැති වෙන්න ඕනේ. ඒකේ සමහරලාට චෙක් අවුට් වෙනකොට ෂිපින් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඕනනම් සෙලත් එක කතා කරලා වෙන ක්‍රමයක් තෝරගන්න පුළුවන් අඩු ක්‍රමයක්. ඊට පස්සේ කම්බයින් ෂිපින් කියලා තියෙනවා. එක සෙලයෙන් බඩු දෙක තුනක් ගන්නවනේ. එයා සමහරලාට අඩු කරලා මේ ඔක්කොම එකට දාලා එවනවා. එහෙමනම් ගෙන්න ගන්න එපා. මොකද කස්ටම් එකෙන් ආත්තගත්තොත් බඩු ගොඩක් කියලා ලොකු ප්‍රශ්නයක්
ගෙවන්න වෙනවනේ.
ගෙවන්න වෙනවා. ඒකනම් තනි තනියෙන් ගෙන්න ගන්න එක නැති වෙනවනේ බුද්ධික. මේ හරියට නැති වෙනවා ලංකාවට යනනේ.
ඒක මේ මම දැකලා තියෙන එකක් තමයි කලින් අර බිට් කරනකොටම ඔය දැන් ඒ බඩුවට දාලා තියෙන ප්‍රයිස් එක විතරයි බලන්නේ ෂිපින් බලන්නේ නැහැ ගොඩක් අය බිට් කරනකොට
ෂිපින් බලන්නේ
නැහැ බිට් එක වින් කරාට පස්සේ තමයි බලන්නේ මේ කීයක් යනවද කියලා නේ
ඒක නිසා ඒකත් පොඩ්ඩක් බලන්න මේ ඒක නිසා කරන්න නැති වෙන කතන්දරින්ද හැමතිස්සම බලන්න සෙල ඉන්ෂුරන්ස් කියන ඔප්ෂන් එක දෙනවද කියලා ඉන්ෂුරන්ස් දෙනවා නම් ඒකත් ගන්න
බිට් කරලා නොගෙන ඉන්න එක නම් හොඳට නැවෙන්නේ
බිට් කරලා නොගෙන හිටියත් දැන් නෙගටිව් ෆීඩ්බැක් එකක් දානවා ඉතින් ඊට මන්නම් කියන්නේ ඉතින් නෙගටිව් ෆීඩ්බැක් දෙක මොකද අපේ 100 200 බඩු ගන්නෙ නෑනේ නෙගටිව් ෆීඩ්බැක් එකක් දැන් ඔයාලට ෆීඩ්බැක් එකක්වත් කවුරුත් පොසිටිව් තියලා නැත්තම් නෙගටිව් ෆීඩ්බැක් එක විතර නම් තියෙන ඉතින් දෙවෙනි පාර ඔයා කොහේ හරි බිට් කරත් ඒ සෙල සමහරවල් රිජෙක්ට් කරන්න ඉඩ තියෙනවා
ඔව් ඒක ඇත්තටම බිට් කරනකොට විතරයි ඉතින් අදාළ වෙන්නේ එහෙම නැත්නම් දැන් කෙලින්ම ගන්න පුළුවන් ඒවා දිනවා බිට් කරන්න නැතුව
බයි නව් කියලා
ඔව් ඒවා ගන්න පුළුවන් ඒත් ඉතින් මොකටද නිකන් ප්‍රොෆයිල් එක සෞතු කරගන්න
ඕ ඒක තමයි ඉතින් ගන්න කැමතිද කියලා හොඳට හිතලා බලලා ආසාවට රේලඩ බිට් කළා චෙක් කරලා බලන්න බිට් කරනවා නම් වෙනම නමකින් වෙනම account එකක් හදාගෙන යන්න ටෙස්ට් කරලා බලන්න
ඊළඟ ප්‍රශ්නෙට යමු අපි නේද කාලින් තුෂාර අහලා තියෙන ප්‍රශ්නයක් මේ එයා අහලා තියෙන මේ CD image එකක් අරගෙන මේ ඒක CD එකක් විදියට write කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද කියලා. ඒ එක්කම මේ නිකන් තියෙන සොෆ්ට්වෙයාර් හරි සින්දු හරි තියෙන CD එකක් ෆයිල් ටිකක් CD එකක් විදිහට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා.
හරිම පහසුයි නේ බුද්ධික. DVD හරි CD රයිටර් එකක් ගන්න නම් මේකත් එක මේ සදා මුදුකංගයක් එනවා. ගොඩක් වෙලා නම් ඒකට Windows නම් තියෙන Nero තමයි එන්නේ. ඉතින් Nero එකේ ඉමේජ් එකක් කියලා අදහස් කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් වෙලාට ඔය ඩවුන්ලෝඩ් කරන ෆයිල් ISO කියලා තමයි තියෙන්නේ. මේ CD image file එක
ඊට අමතරව තියෙනවා මේ Nero වලින්
හදන image NRO කියලා
තියෙනවා NRO කියලා image තියෙනනේ
තව image තියෙනව නේද power ISO වල
ඔව් ගොඩක් එක එක જાති තියෙනවා ගොඩක් මේ හැම එකක්ම වාගේ Nero එකෙන් new CD එකක් burn කරන්න ගිහලා කියලා image file කියලා කිව්වහම image file එක දුන්නා නම් මයන් සාමාන්‍ය CD එකක් විදියට write කරලා දෙනවා ඉතින් සාමාන්‍ය CD එකක්
ඒකම ගාලින් දැන් ඔය ISO වගේ වන Nero වලින් පුළුවන් මේ ඒතර DA වගේ ඉමේජ් තියෙනවා මේ ඒ වගේ දේවල් ගන්න නම් අර Power ISO කියලා software
එකක් තියෙනවා Power ISO හරි Magic ISO හරි ඒකෙන්
පුළුවන් ඒ වගේ දේවල් වලින් පුළුවන් එහෙම ඉමේජ් එකක් ඕපන් කරන්න ඕපන් කරලා ගොඩක් වෙලාවට ඒකෙන් DA ඉමේජ් එක ගන්න නම් ඒක ISO කරගන්නත් පුළුවන් ඊට පස්සේ
ඔව් නැත්තම් ලේසියෙන් වැඩේ තමයි මේ alcohol කියලා තියෙනවා මේ virtual image drive එකක් CD image
mount කරන්න
mount කරා. ඒ කියන්නේ
Power ISO එකයි Magic ISO එකත් ඒ විදිහටම තමයි වැඩ කරන්නේ.
හැබැයි ඔය දෙක තියලා නිකන් දෙනේව නෙමෙයිනේ.
ඔව්.
දැන් මේ ඇල්කොහොල් 50% ඇල්කොහොල් ලයිකේ තියෙන 120-50 කියලා. 50% එක නොමිලේ දෙන්නේ.
ඒ මේ අර සමානවම තව එකක් තියෙනවා කාලෙක Demon Tools කියලා ඒක නම් නිකන්.
ඔව් Demon Tools උත් දෙනවා. මේ මම ගොඩක් අරකට කැමති තියෙන එකට ලේසි වගේ. ඒක ඉන්ස්ටෝල් කරා වෙන්නේ ඔයාට තව CD ROM එකක් තියෙනා වගේම කම්පියුටර් එකේ පෙන්නනවා. ඒක රයිට් ක්ලික් කරාම තියෙන mount image කියලා. එතකොට කරන්න බලලා mount image එක ගිහිල්ලා ඔයාගේ අර download කරපු image file එක select කරලා මේකට දුන්නාම ඔයාට CD එක write කරන්න නැතුව මතන CD එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාට කරන් තියෙනවා ඔයාගේ CD write කරන software එක open කරලා disk copy කියලා තියෙනවා. CD to CD copy කරන විදිය. එතකොට source drive එක හැටියට ඔයාගේ අර image drive එක select කරන්න රයිටර් එක හැටියට වගේ රයිටර් එක සිලෙක්ට් කරලා රයිට් කියලා කරනනම් අරකින් අරකට කොපි එකක් ගහනවා. ඒක තමයි මම හිතන්නේ ලේසිම වැඩේ බුද්ධි. ඒක කන්වර්ට් කර කර ඉන්න දෙයක් නෑ.
ඔව්.
ටක් ගාලා රයිට් කරන්න පුළුවන්.
මේ එක්කම දැන් තියෙන සින්දු හරි software හරි CD එක රයිට් කරගන්න කියන එකත් මේ සරල දෙයක් නෑ. Nero වගේ තියෙනවනම් හරිම ලේසියි නේ.
ඔව්. හැබැයි අර MP3 file audio CD එකක් හැටියට දැන් MP3 හැටියට රයිට් කරන ප්‍රශ්න නැහැ නිකම් MP3 ටික දාලා data CD එකක් හැටියට රයිට් කරාට මේක player වල ගොඩක් දැන් අලුත් තේන MP3 play වෙනවා පරණ CD player එකක් වගේ නම් play වෙන්නේ නැහැ එතකොට මේක select කරන්න ඕනේ CD කියලා ගිහිල්ලා ෆයිල් එක දුන්න ඔඩියෝ සිඩි කියලා කිව්ල MP3 ෆයිල් එක දුන්න නම් ගොඩක් කලට 99ක් ඒවා කන්වර්ට් කරලා රයිට් කරනවා.
ඔව් ඒ වගේම මේ වීඩියෝ සිඩි ගහනකොටත් ඒක තියෙනවා නේද?
ඔව්. හැබැයි වීඩියෝ සිඩි DVD වගේ ඔව් DVD වීඩියෝ වගේ ගහනවා නම් ගොඩක් මේ කෝඩෙක් කතා ඒවට සල්ලි දෙන්න ඒවම
ප්‍රශ්න. ඒව දිනවා ඊළඟට සමහරවිට හරියට කියන්නේ කන්වර්ට් වෙලා ප්‍රීවියු එක පෙන්වුවත් වැඩ නොකරන වෙලාවලුත්
තියෙනවා. ඔව් අනික ඇස්පෙක්ට් රේෂියෝ එහෙම අවුල් වෙනවා නේද? ඇද්දිලා වගේ යනවා. ඒ වගේ ගොඩක් ගැටලු තියෙනවා මේ මේවා කන්වර්ට් කරනකොට.
ඔව් ඒකම මේ දැන් නීරෝ කියන එක ගොඩක් වෙලාවට රයිඩර් ඉත් එක්ක හම්බ වෙනවා. එහෙම නැත්නම් ඒක කමර්ෂල් සොෆ්ට්වෙයාර් එකක්. මේ එහෙම නැති වුණොත් එහෙම මේ ෆ්‍රී ඒවත් තියෙනවා CD රයිඩ් කරන්නේ. මම දැක්ක කලින්ග මේ හොඳ CD රයිඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් ඒකේ මට මේ වෙලාවන නම මතක් වෙන්නේ අපි පෝස්ට් එකට දාමු මේ පෝටබල් ඇප්ස් එක කරන්න වෙන එකක්. අර පෝටබල් ඇප්ස් කියලා දිනවනේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වලට එහෙම කොපි කරගෙන යන්න පුළුවන් එක. ඒකත් එක්ක එන එකක්. එතකොට ලේසි ඕනි තැනක අරගෙන යන්න පුළුවන් මේ CD රයිට් කරන තොප්පේ.
ඔව් Linux නම් පාවිච්චි කරනවා. Linux වලටත් ගොඩක් මෙයාගේ ටූල්ස් නේ. අපි Linux ටිකකුත් දාමු නේ බුද්දේ.
ඩිලංක ප්‍රශ්නයක් අහලා තිනවා කලින්ග මේ ADSL USB මොඩම් එකක් ගැන අහලා තින්නේ. මේ මම හිතන්නේ මේක SLT එකෙන් දෙන ADSL මොඩම් එක කියලා යකියලා තියෙන
ProLink. ආ ProLink
නේ. ProLink මේ ඒක Ubuntu 8.10 එක වැඩ කරනවාද කියලා අහලා තින්නේ. මේ يعني කොහොමද හදාගන්නේ කියලා කනෙක්ෂන් එක. ඒක කාලෙකින් වැඩ කරනවාද Ubuntu එක?
හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි ProLink ගොඩක් ඒවනම් Linux එක වැඩ කරනවා. හැබැයි යාගේ જાතිය චිප්සෙට් එක මොකක්ද දන්නේ නැහැ. ඔකේ තියෙන්නේ බුද්ධික ඒක තමයි ගැටලුව තියෙන්නේ.
ඇත්තටම මොඩල් එක නම් දාලා නැහැ. AD SLT දෙන එක කියලා තියෙනවා මම හිතන්නේ. ඒක ගැන අපිට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නේද?
ProLink ගොඩක් ඒවා වැඩ කරනවා. අලුත් එකත් එක ඩිටෙක් කරාම මේක PPOE කනෙක්ෂන් එකක්. එයාට ADSL කියලා එක බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් දෙන එක නෝමල් ඩයලප් එකක් හදනවා වගේම ගිහිල්ලා සිලෙක්ට් කරාම ගොඩක් වෙලාවට ගොඩක් මොඩම්ස් වැඩ කරනවා. හැබැයි D-Link එකක් නම් මට චෙක් කරන්න හම්බුනේ නෑ බුද්ධික.
මේ මේ ADSL මොඩම් රවුටර්ස් ගැනත් අපි ටිකක් කතා කරමු නේ කලින්. මේ ගොඩක් දෙනෙක් මං හිතන්නේ දැන් මොඩම් වලට වඩා දැන් රවුටර්ස් වලට යනවා නේද? මොඩම් වල තියෙන ඔය
අවාසි නිසා රවුටර් එකක් ගන්න එක ලේසි පුදේ. මේ ඩ්‍රයිවර් දැන් අපිට දැනු ප්‍රශ්නයක් උනන්නේ මේ මෙතන USB මොඩම් එකක් ඉන්නනේ.
ඔව් ඇත්තටම මේ මොඩම් දැන් තියෙන USB මොඩම් ගොඩක් ඒවැයි මේ පර්ෆෝමන්ස් එහෙමත් මොඩම් එකේ ටිකක් අඩුයි නේද? ඒ කියන්නේ අර මේ ඩ්‍රයිවර් ස්ටැක් එකේ තියෙන කියන්නේ ඔක්කොම මේ
ගොඩක් ඉමියුලේට් කරන්නේ.
ඔව් ප්‍රොටෝකෝල් ස්ටැක් එකේ භාගයක් විතර ඉමියුලේට් කරනවා මේ සොෆ්ට්වෙයාර් වලින්. ඒ නිසා මේ රවුටර් එකක් ගන්න එක හොඳයි. අනිත් එක දැන් ඔය වගේ ඩ්‍රයිවර්ස් හොයාගෙන හිම මහන්සි වෙන්න දෙයක්වත් නැහැ නේ.
ඔව්
ස්ටැබ්ලිෂ් වෙන්නත් ඔච්චර වෙලාවක් ගන්න නැහැ.
ඔව් රවුටර් එකක් ගත්තා නම් කම්පියුටර් කීපෑඩ් තිබ්බත් ගැටලුවක් නැහැ. අනික මේක අනිවාර්යෙන් කනෙක් කරන්න ඊදර්නෙට් එකට. ඊදර්නෙට් කියන්නේ නෙට්වර්ක් පෝට් එකකට. ඒකට ඉතින් පරිගණකේ ඩ්‍රයිවර් තියනවාද කිසිම ඒ වගේ හොයන්න දෙයක් නැහැ. රුපියල් 750ක් දීලා නෙට්. ගොඩක් කරලා බුද්ධික මම හිතන්නේ මේ ගොඩක් අටේ රවුටර් ගන්න නැත්තේ මේ රවුටර් හා මොඩම් එක බලනකොට මේ රවුටර් ගණන් වැඩි හින්දා කිය වෙන්නේ නැති නේද පොඩි?
ඔව් ගණන් වැඩි කිව්වත් කලින්ග දැන් මේ දවස්වල පොඩි වෙනසක් තමයි තියෙන්නේ. කලින් ටික ලොකු වෙනසක් තිබුණා. දැන් මේ රවුටර්ස් ගණන් අඩු වෙලනේ.
ඔව් ගණන් අඩුයි.
මම හිතන්නේ 4500 විතර ඉඳලා උඩට තියෙනවා රවුටර්ස් ගණන්
බලුවා. රවුටරයක් ගන්න එක හැමතිස්සෙම මම නම් රෙකමෙන්ඩ් කරනවා මොන OS එක උනා. රවුටරයක් ගන්න එකක් තමයි මේ රවුටර් ගොඩක් එයා ෆයර්වෝල් එකක් එනවා පොඩි දෙක. ඉතින් ඕක පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්.
ඒක DHCP
DHCP සර්ව එකක් එනවා. එතකොට IP auto assign වෙනවා machine server.
ඒ වගේම මේ ගොඩක් ඒවා දැන් ADSL පාවිච්චි කරන අය මේ ඩයිනමික් IP අරගෙන මේ සර්විස් හොස් කරන එක කරනවා. ඒකෙදි අර ඩයින් DNS වගේ දේවල් වලට සපෝට් කරනවා නේ කාලින්ග.
ඔව්. ඩයිනමික් DNS කියලා කියන්නේ මේ අර IP එකක් හැමතිස්සෙම වෙනස් වෙන ඉඳලා Tamanට host එක name එකක් දාගන්න පුළුවන්. ඒක මේ මේවා කරන එක තමයි ඩයිනමික් DNS කියලා කියන්නේ. ඒක මේවා කරගන්න කියලා කවට තේරෙන්නේ නැහැ නේ. මේ IP එක වෙනස් වෙන ආරයක් ගන්නේ ඔටෝමැටිකලි අර host එකට IP අලුතෙන් හම්බෙච්ච IP එක දාන එක.
ඒ වගේම මේ routers ගන්න කට්ටිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න නැද්ද යත් තමයි මේ default password එක වෙනස් කරන්න නැති එකනේ. ඒක පහුගිය දවස්වල මේ ගොඩක් දැක්ක අර SLT එකෙන් දීගෙන ගියන routers එකේ ප්‍රොමෝෂන් එකේ ඒ routers හැම එකකම එක password එකක් තියෙන්නේ. ගොඩක් කලවට නිකන් සබ්නෙට් එක ස්කෑන් කරලා ලොග් වෙන බලනකොට ඔහෙ යනවා නේද?
ඔව් මාත් දාස් දෙක තුනක් බලලා තියෙනවා මේ නිකන් ඔය ADSL IP එක ගහවම router එකේ login එක එනවා. හැබැයි බුද්ධික මේක disable කරන්න පුළුවන්.
ඔව් ඒක ඒ කියන්නේ වෑන් පැත්ත disable කරන්න.
ඒ කියන්නේ එලියෙන් router එකට log වෙන දෙන්න එපා කියලා. හැබැයි බුද්ධික මේ මොඩම් පාවිච්චි කරනට මීට වඩා ලොකු ගැටලු වෙනවා බුද්ධික. තමන්ග කෙලින්ම ඉන්ටර්නෙට් එකට ඕපන් වෙලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ වෛරස් එන ඒවා කෙලින්ම පරිගණකයට මෙනවා. ඉතින් මේකත් ලොකු ගැටලුවක්. මොකද මේ මොඩම් එකක් සහ රවුටර් එකක් කියනකොට මොකද මොඩම් එක පාවිච්චි කරනට කෙලින්ම IP එක, ඒ කියන්නේ ග්ලෝබල් IP එක මෙසයින්නේ තමන්ගේ පරිගණකයට. ෆයර්වෝල් එකක් හරියට නැත්තම් එතකොට ප්‍රින්ට් ෆයිල් ඇන් ප්‍රින්ටර් ෂෙයරින් ඉනේබල් නම් වින්ඩෝස් මැෂින් එකක් නම් ඒක කට්ටියට මේ එන්න පුළුවන්. දැන් ලිනක්ස් එකක් ගන්න SSH server කරන්න වෙනවා නම් කට්ටියට port කෙලිම මේ 22 alien කෙලින් කිසි කරදර නැතුව IP tables දාලා firewall එක දාලා නැත්තම් ඊට පස්සේ මෙතන web servers දුවනවා නම් ඔක්කොම එළියට පේනවා. ඉතින් ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක්.
ඒකම කාලින් මේ ගොඩක් වෙලාවට දැන් router එකේ default password දැම්මම මේ admin page එකට log වෙන්න ඕනන්නේ එතන අර ADSL username එකේ තියෙන phone number එක. එතකොට ෆෝන් නම්බර් එක දන්නේම නැතුව එක්ස්පෝස් වෙලා එලියට.
ඔව්. අනික ඉතින් මේක මහ කරදරනේ. කවුරු හරි එක්කෙනෙක් මේක configuration restart කරන්න ගත්තොත්, සෙල්ලම් කරන්න ගත්තොත් ඊට පස්සේ ඉතින් ඒ SSD එකට වෙන වෙන මේ හොයන ඇයි කියලා.
ඔව්. ඒකම මේ දැන් ඔක හෝම් යූසර්ස් ලා විතරක් නෙමෙයි ගොඩක් කම්පැනි වලත් තියෙනවා හිතන්නේ. මේ ADSL subnet එක search කරාම හම්බ වෙන ගොඩක්
කෙනෙක්. ඔච්චර ඕනේ නැහැ බුද්ධික මේ Cisco වගේ router දාපු තැන් වලත් ඔයගේ log වෙනවා දවසක්. මං කාගේ අර කියලා වල්ලන Cisco වල ඩිෆෝල්ට් පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ ටික එහෙමම සීක්‍රට් එක පවා Cisco වල පාස්වර්ඩ් දෙකක් තියෙන රවුටරේ ලොග් වෙන එක සහ ඇසේ සීක්‍රට් කියලා කන්ෆිග් ගන්න එක දෙකම ඩිෆෝල්ට් එක. ලොකු කම්පැනි එකක්.
මේ ඉතින් අපි මේ අපේ අහන කට්ටියට කියන්නේ මේ ඇයි ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක නම් තියෙන්නේ දැන් උනත් වරක් උනේ චේන්ජ් කරගන්නනේ.
ඔව්. අනිත් එක තමයි මේ පාස්වර්ඩ් ගාව මතකගෙන මේ Windows XP ශේෂේ Windows XP වල ගොඩක් අය මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පාස්වර්ඩ් එකක් දෙන්නේ නැනේ බුද්ධික.
ඔව් ඒක ඇත්තටම
ඒක බ්ලැන්ක් තියනවා.
වෙන්නේ මේ අර XP බූට් එක කියන්නේ පළවෙනි සැරේ බූට් වෙනකොට user account එකක් අහනවනේ අපි ගහන.
ඔව්.
ඒකෙදි يعني ඇඩ්මින් පාස්වර්ඩ් එක බ්ලැන්ක් තියලා ගිහිල්ලා
ඊට පස්සේ
හදන user ගේ පාස්වර්ඩ් එක විතරක් දානවා ඇඩ්මින් එක දිනනවා.
ඔව් එතකොට ඉතින් කාට හරි එලියන් ලොග් වෙන ඕන කිසි කරදරයක් නැහැ ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා ගැහුවා. මේ කෙලිම ලොග්න මොකද කවුරුත් දන්නේ නැති දෙයක් තමයි මේ Windows වල බුද්ධික administrative shares කියලා තියෙනවා. මේක ගොඩක් පාවිච්චි කරන්නේ domain environment වලදී remote application deployment වලට.
ඔව්.
එතකොට ඒකෙන් වෙන්නේ මේ හැම hard disk එකක්ම share කරලා තියෙනවා.
default share එක කියලා කියනවා.
default share කියලා කියන්නේ ඒක share වෙලා තියෙන්නේ domain එකක ඉන්නවනම් domain එකක ඉන්නවනම් domain administrator මේ owner drive එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි එළියේ ඉන්න කෙනෙක්ට ඔයාගේ machine එක මේ වගේ modem එකක් වගේ නම් පාවිච්චි කරන්නේ කිසි ගැටලුවක් නැතුව IP එක ගහලා C colon කියලා ගහලා ඩොලර් මාක් එක දුන්නා නම් කෙලින්ම ඇඩ්මිනිස්ට්‍රේටිව් එකට යනවා. ඇඩ්මින් පාස්වර්ඩ් එකක් දාලා නැත්තම් කරදර නැතුව ආගේ කම්පියුටරේ ෆයිල් ටික කොපි කරගන්න ඕන දෙයක් කරගන්න පුළයි. ඒක නිසා අනිවාර්යෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් account එක පාස්වර්ඩ් එක දැම්මේ නැහැ කියලා මම හිතෙනවා නම් ටක් ගාලා ගිහිල්ලා ඒ පාස්වර්ඩ් එක වෙනස් කරලා දාන්න. ඒක කම්පියුටර් මැනේජ්මන්ට් වලට ගිහිල්ලා user list එකෙන් administrative account එක right click කරලා reset password කියලා අලුත් password එකක් දාලා දාන්න පුළුවන්.
මේ කලින් මේ log වෙලාම අර control වලට delete ගහලා change කරනව නම් තමයි මම හිතන්නේ හොඳම. ඒ කියන්නේ හැබැයි admin ඒ කියන්නේ ඒක වෙන්නේ admin ගේ මොනවා හරි service එහෙම up වෙනව නම් අර reset කරාම ඒකට ගැටලු වෙන්න පුළුවන්.
ඔව්. admin ඒ කියන්නේ administrative mode run වෙන කියලා administrative use account එක specifically දීලා password දීලා තියෙනවා control වලට delete ගහන්න තු මාරු කර. අරව update වෙන්නේ නැහැ නේද?
ඔව්.
ඉතින් ඕ වගේම කරන ගොඩක් ගැටලු තියෙන බුද්ධික කම්පියුටර් වල මේ දැන් උදාහරණයක් ගත්තා මේ හැතරම ඉතින් කවුරු මොනවා කව මේ ලංකාවේ බැඩි හැටියක් භාවිතා කරන්නේ මේ ක්‍රැක් කරන සොෆ්ට්වෙයාර් නේ බුද්ධික.
ඔව්.
ඉතින් මේ දැන් ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ මතයක් ඒගොල්ලෝ හදලා තියෙනවා බුද්ධික මේ කී ලොගර්ස් ඒ කියන්නේ කී ජෙනරේටර්ස් කියලා කියන්නේ අපි. ඉතින් ඒ කට්ටියම මතයක් හදනවා මේ කී ජෙනරේටර් එක වෛරස් ස්කෑන් එකෙන් ඩිටෙක්ට් කරන්නේ false positive එකක් කියලා. මේක මේ key generator එකක් නිසා මේක detect කරනවා. ඔව්
key generators ඒ වගේ patches වලටත් නේ.
ඔව් patch කරනවා crack කරනවා. මේගොල්ලෝ ඒගොල්ලෝම කියනවා ඒ දෙන කෙනා නෑ නෑ මේක මෙහෙම detect කරන්නේ පරිගණකේ මේ ඒක ඒකලගේ key log key generator එක මේ හිඳයි නැතු මේක මුකුත් virus නෑ බයෙන්න එපා දාන්න කියලා. ඒ වුණාට මේක අනිවාර්යෙන් trojan එකක් තියෙනවා බුද්ධික. ඉතින් මේ කට්ටියට තේරෙන්නේ නැති එකක් තමයි මේ වෛරස් අපේ පරිගණකයට දාලා ඒ අයට තියෙන වාසිය මොකද්ද කියන එක.
ඔව්. ඒක කලින් කියන්න ඕනේ මේ දැන් ඇත්තට ඒ කවුරු කිව්වත් මේ කී ජෙනරේටර් එකක මේ ඒ වෛරස් ලයික් ඇක්ටිවිටි එකක් තියෙන විදිහක් නැහැ. කී ජෙනරේටර් කියන්නේ කී එක ජෙනරේට් කරන ඇල්ගොරිතම් එක දාලා ලියපු නිකන් ප්‍රෝග්‍රෑම් එකක් විතරයි.
ඒකට ඇඩ්මිනිස්ට්‍රේටිව් රයිට්ස් ඕනේ නැහැ. මේක යූසර් මෝඩ් රන් වෙන එක. මේකට කිසිම සිස්ටම් ඒරියාක එක්සිකියුට් වෙන්න අවශ්‍යත් නැහැ. වෛරස් ලයික් ඇක්ටිවිටි එකක් කරන්න ඕනෙත් නැහැ.
ඔව් අපිට පැච් එකක සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් එහෙම තියෙනවා කියලා. ඒ කියන්නේ පැච් කරනකොට ගොඩක් exe එක පැච් කරන්න යනවා, රෙජිස්ටරි ඇක්සස් කරන්න හදනවා, ඒ වගේ හින්දා ඒත් ඒක අපිට 100% කියන්න බෑ හැම පැච් එකක්ම එහෙම කියලා.
ඔව්
මේ වැඩේ තියෙන්නේ දැන් අර ඒ හැකියාව හින්දා මේ කට්ටිය මේක වෙන වැඩවලට උදා ගන්නවනේ. ඇත්තටම ට්‍රෝජන් නේනෝ මේක ඇතුලේ.
ඔව් ඉතින් මේ අය කරන්නේ ඔයාගේ පරිගණකයේ බොට්නෙට් කියලා කියන්නේ. මේ බොට්නෙට් එකක් කියලා කියන්නේ zombie computers කියලා අපි මේවට කියන්නේ. කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එයා මේ අනුන්ගේ පරිගණක වලට හදාගෙන එයාට ඕන වෙලාවට බැක්ඩෝ එකක් හදාගෙන මේ පරිගණක එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට මේ ලොකු නෙට්වර්ක් හදාගන්න බුද්ධික. සමහරලාට කම්පියුටර් ලක්ෂ ගණන් තියෙන මේ නෙට්වර්ක් එක. මේවා මේගොල්ලෝ පාවිච්චි කරනවා බුද්ධික ස්පෑම් යවන්න.
එතකොට
DOS attacks යන නෙට්වර්ක් වලට ඇටැක් කරන්න. වෙන අයක කම්පියුටර් හැක් කරන්න ඔයගේ එක හරහා.
මේ පැකට් කාලින්ග මේ ප්‍රෝග්‍රෑම් එක දැන් අපි මේ අර බොට්නෙට් එකක් පාවිච්චි කරලා ඒ හැක් දැන් අපි හිතමු හැකර් කෙනෙක් කියලා. බොට්නෙට් එකක් පාවිච්චි කරලා එක සර්වර් එක අපි හිතමු පේජ් එකක් ඉල්ලනවා. කියන්නේ සර්වර් එක අපි සර්වර් එකෙන් පේජ් එකක් ඉල්ලනවා. ඒ පේජ් එක නැති වෙන්නත් පුළුවන්.
ඔව්.
එවනත් ඒ සර්වර් එකට රික්වෙස්ට් ගොඩාක් යන නිසා ඒ සර්වර් එක
ඔව් ඒක තමයි denial of service DOS attack කියලා කියන්නේ තිල්නේ ඒ වගේ එකක් තමයි. DOS කියලා කියන්නේ ඒක denial of service attack කියලා කියනවා. රික්වෙස්ට් ගොඩක් එවලා ඒ සර්විස් එක නැති වෙනවා ගොඩක් අය. ඉතින් වෙන legitimate user කෙනෙක්ට යන්න බෑ. ඇයි රික්වෙස්ට් ගොඩක් එන වෙනවා සර්වර් එකට හෑන්ඩල් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් වුණත් ඒ කියන්නේ ගොඩක් අයට මේක මං කාර්නික වෙලා සිටිනවා. මේ ගොඩක් අය මේක තේරුම් ගන්න කොච්චර කිව්වත් තමන් පරිගණකයට වෛරස් එකක් දාගන්නේ මේ ක්‍රැක් කරන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් ගොඩක් තියෙනවා. ෆ්‍රීව ගොඩක් තියෙනවා. මේවා පාවිච්චි ගොඩක් අයගේ අදහසත් නැහැ බුද්ධිය මම කතා කරලා ගමන් දැන් කතා කරනකොට කියන ඕක වෛරස් යන්නේ කම්පියුටර් එක කමන්නේ ඕක කියලා වෛරස් කෙනෙක් ඩිසේබල් කළාම තමයි මේවා ඉන්ස්ටෝල් කරන්නේ.
ඒක මේ අර తాවකාලිකව මේ ගොඩක් වෛරස් ස්කෑනර්ස් වල එනවා අර විනාඩි 10කට ඩිසේබල් කරන්න. ඒ වගේ වංජනොත් තියෙනවා. එහෙම කළා අර ඉන්ස්ටෝල් කළා නිකන් ඉන්නවා. දැන් අර මගේ කම්පියුටරේට උනේ ඒ වගේ ගත්තම එක්කෙනෙක්
කරේ. මේ අය බලාපොරොත්තු වෙනවා මේ වෛරස් ස්කෑන් එකෙන් මේක අයින් කරන්න ඕනේ කියලා. දැන් ඕක මෙහෙම ප්‍රශ්නයක් තමයි බුද්ධිගේ තියෙන්නේ. දැන් උදාහරණයක් ගමු තාප්පයක් තියෙනවා. මේ තාප්පේ හිලක් තියෙනවා. මේ හිලෙන් එන කට්ටිය නවත්තන්න බල්ලෙක් දාලා තියෙනවා. ඉතින් මේ බල්ලා ඉතින් බලාගෙන ඉන්නෝනේ මේ හිලෙන් කවුරු හරි එනවද නැද්ද එනවද නැද්ද කියලා. මේකට හොඳම පිළියම් මේකද බුද්ධිග? නෑනේ තාප්පේ හිලවහලා දාන එකනේ කරන්නේ.
මේක තමයි කරන්න ඕනේ.
තාප්පේ හිලවහලා දානවා කියලා කියන්නේ ඇත්තටම OS එකේ මේ අප්ඩේට් එක දාන එක, පැච් කරන එක.
ඔව්.
ඉතින් මේක පැච් කරන්නේ ගොඩක් අය හිතන් ඉන්නා දැන් මේ පැච් කරන්න ඕනේ Windows වල විතරයි කියලා. නෑ Windows නේ හැම දැන් උදාහරණයක් ගත්තා දැන් Linux ගත්තත් Mac OS එකක් ගත්තා Solaris ගත්තත් මේ හැම එකේම මේ security vulnerabilities තියෙනවා. මේ security holes මේවා තියෙනවා. දැන් ගොඩක් අය කරන එකක්
තමයි මේක මේ application software ගත්තත් ඕනේ මේකකම එනවා.
මේකේම security vulnerability එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි මේගොල්ලෝ මේ පැච් කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් Firefox. Firefox වල security vulnerabilities තියෙනවා. ඒ vulnerability එකක් දැක්කහම හදලා තමයි මේගොල්ලෝ version එකක් කරන්නේ.
ඔව්.
දැන් ගොඩක් අය කරන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මම මේ ළඟදී දැන් අද උදේ අද Twitter එක දාගෙනවට එක්කෙනෙක් කියලා තිබ්බා මේ එයා 8 Ubuntu 8.04 ඉඳන් 8.10 දැම්මේ නැහැ කියලා මේ ඒකේ කිසි වෙනසක් තිබ්බේ නැති හින්දා. වෙනස කියලා කියන්නේ මේ security ප්‍රශ්න හදලා තමයි මේ එවන්නේ අලුත් එක.
සමහර එළියට පේන්නේ නැති වෙන්න පුළුවන්.
එළියට physically මූණට පේන්නේ නැහැ. code එකේ තියෙන security vulnerability මොනවාද කියලා. දැන් kernel එකක් ආවත් අපේ කට්ටිය දවන්නේ නැහැ. ওই kernel එක දාලා mark කර ප්‍රශ්න. මේ kernel එක ගොඩක් කරලා release කරන මේ වගේ ගොඩක් patches හදලා ඒවා හදලා තමයි. ඉතින් ඒ හැමදෙස්සම අලුත් version එක පාවිච්චි කරනවා කියන්නේ තමයි secure වෙනවා කියන එක. ඒක නිසා කවදක්වත් Windows update disable කරන්න permission එක. ඒ update කරන්නේ update එක ආපු ගමන් install කරන්න. එතකොට මේ අර හිලෙන් ring ගන්න කට්ටියට වැඩක් නැහැ. ring ගන්න හිලක් නැහැනේ. ඉතින් එතකොට antivirus එකට තවත් ගොඩක් හොඳට වැඩ කරන්න බෑ. ඉතින් Linux උනත් අර system update තියනවා කියලා ආවා මේ updates install කරන්න, patch කරන්න. ඒ version එක අලුතෙන් ආවත් ඒ version එක දාන්න. ඒක නිසා ඒ හැමදෙස්සම තමන්ගේ පැත්තෙන් තමන් secure වෙලා ඉන්නවනම් virus එකක් ආවත් ගොඩක් වෙලාවට recover මේ වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් මට එදා ඒ දැන් පෙරේදා වුණා වගේ මට ට්‍රෝජන් එකක් ආවා මේ Firefox වල තිබ්බ බග් එකක් හින්දා. ඉතින් ඒ වුණාට යාට මුකුත් ඩැමේජ් එකක් කරන්නුන්නේ නැහැ. යා එක්සිකියුට් වුණාට මේ OS එකේ vulnerability එක තිබ්බේ නැහැ. කට්ටිය. ඒක නිසා ඒක තමයි ගොඩක් කරලාට කියන්න ඕන. අනිත් එක තමයි මේ බුද්ධික මේ Windows වගේ හා Linux පාවිච්චි කරනවා නම් මේ admin mode එකෙන් ඉන්න එපා. කියන ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් හැටියට ඉන්න එපා. යූසර් කෙනෙක් හැටියට ඉන්න. එතකොට හැමදෙස්සම සිස්ටම් එකට එන්න බලන damages ගොඩක් දුරට අඩු වෙනවා. ඒ කියන්නේ නැති වෙනවම කියන එක නෙමෙයි අඩු වෙනවා.
ඕක ඇත්තනම Linux වලදී නම් වෙනවනේ root එකෙන් log වෙනවා
අඩු කරලා. දැන් root එක log වෙන්න බැරි වෙන්නනේ හදලා වෙන්න බුද්ධික. මේක sudo කරලා වැඩ කරන්නේ කනේ. ඒ කියන්නේ sudo කරලා කියන එක root mode එකෙන් user ට run කරන්න දෙනවා root නෙමෙයි. ඒනට ඉතින් root ඕන නම් හදාගෙන log වෙන්න බලන්න. හැබැයි දැන් warning එක පවා එනවා Linux වල. root mode එකේ log වෙලා ඉන්නේ log වෙන්න ඕනේද කියලා අහනවා.
ඔව්. දැන් Windows වලත් ඔය දෙයම කරන්න පුළුවන්. මේ කියන්නේ admin log වෙන්න නැතුව වෙන account එකකින් ගිහිල්ලා ඕනනම් admin විදිහට execute කරන්න පුළුවන්.
ඔව් right click කරලා application එකට run as administrator කියලා admin ගේ password user name දීලා ඕන වෙලාවට ඒ application එක run කරලා install කරනවා වගේ කරන්න. නැත්නම් admin හැටියට XP වගේ පාවිච්චි කරන මේ quick switch කියලා තියෙනවා. tag ගාලා වෙන user කෙනෙක් එක switch කරන බලන tag ගාලා එතනින් වෙන log වෙලා ඉන්න එක. ඔයගෙ කරලා ඇප්ලිකේෂන් එක ඇඩ්මිනිස්ට්‍රේටර් හැටියට ඉන්ස්ටෝල් කරලා ආයි යූසර් හැටියට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මේ security ප්‍රශ්න කියන්නේ වා සහ crack කරන්න එපා කියලා තමයි මන්නම් කියන්නේ හැම තිස්සෙම. ඉතින් කොච්චර කිව්වත් බෑනේ නේ. මම අද ওই security හොඳ ආටිකල්ස් වගේක් කියෝ. ඒ කියන්නේ අතර පොඩ්කාස්ට් වගේක් අහා ඉන්නකොට මේ Cisco එකේ AI Microsoft AI වගේක් ඇවිල්ලා ඒගොල්ලෝ කතා කරා බුද්ධික මේ security ඇයි මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඔච්චර දන්නවනම් මේ වගේ ප්‍රශ්න තියනවා නම් ඇයි දන්නේ නැති? ඉතින් AI කියන්නේ හරි අපි දන්නවා මේ ප්‍රශ්න තියනවා කියලා. දැන් අපි මේක අපි කන්වින්ස් කරන්න ඕනේ යූසර්ව මේ දේ අපි කරන්නේ මේ නිසයි කියලා. මොකද බුද්ධික Microsoft එකෙන් XP රිලීස් එකක් කරලා තිබ්බා secure mode එක ඇමරිකාවේ Air Force එකට. ඒකේ බුද්ධික සෙටින්ම හදන්න තියනවා 680.
ඒ කියන්නේ පාවිච්චි කරන කලින්.
ඔව්. ඉතින් මේක සාමාන්‍ය user කෙනෙක්ට දුන්නොත් ඒගොල්ලන්ට මොකද වෙන්නේ?
ඔව්.
ඉතින් එතකොට දැන් අපි දන්නවා මේක secure කරන්න ඕන නම් මේක network එකේ internet නැති කරන්න ඕනේ. ඉතින් එතකොට දැන් ඒගොල්ලේ customer පැත්තෙන් customer කට්ටිය කියන නෑ internet අපිට ඕනේ. ඉතින් හැමදෙස්සම මෙතන අර fine line එකක් තියාගන්න නෑ හැමදෙස්සම මේක secure ගන්නවද? වැඩ කරන්න පහසු කරනවාද කියලා. දැන් ඔය බවුන්ඩරි එක තැනක තියාගන්න එක තමයි මේ කට්ටියට සද්දයක් ඇහුණා නම් මේ පොඩ්ඩක් බලන්න පොඩි බෝම්බයක් ගහවාගෙන මේ හරි. ඉතින් ඔය වගේ තමයි. තිල්ල නඩියක් ක්‍රැක් කරනවද? ක්‍රැක් වාචි කරනවා?
මම දැන් ඉතින් Windows 7 වලට ගිය නිසා අප්ඩේට්ස් ඔක්කොම ඉන්ස්ටෝල් වෙනවා ඉබේම.
ඔව්. ඉතින් ඒක තමයි ඕක තමයි ගැටලුවනේ. අපේ අයට OS එක ඉතින් සල්ලි දීලා ගත්තේ නැතුනම මේ Windows update දාන්න බෑ. ඉතින් Windows update දාන්න බැරි නට බුද්ධික අර genuine advantage notification install කරන්න නොදී install කරන්න පුළුවන් නේද?
ඔව් ඒක skip කර කර යන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ auto update disable කරලා update තියෙනවා notify download කරලා notify කරන්න කියලා දැම්මම ඒ updates ටික automatically download කරලා updates තියනවා කියලා කියනවා. ඊපස්සේ ඒක ගිහිල්ලා custom install කියලා ගිහිල්ලා genuine advantage notification කියන එක ටික එක අයින් කරලා අනිත් එක install කරා.
ඒත් කලින් සමහර වෙලාවට මේ internet explorer windows media player වගේ දාද්දි මේ genuine validation එක ඉල්ලනවා.
එතකොට ඒක නොදයි.
ඔව්. එහෙම තමයි කරන්න වෙන්නේ. අද ඉතින් ප්‍රශ්න අපි කතා කරා ගොඩක් හරිය. තව ඇත්තට මේ සතියට ආපු ප්‍රශ්න දෙකක් තුනක් විතර තියෙනවා මේ අපි හරියටම උත්තර හොයාගත්තේ නැහැ ඒ වගේදී ලබන සතිය වගේ අපි බලමු නේද.
ඔය කරන සමායි ලන්නෝනේ මමත් අද ඇවිල්ලා තමයි මේ මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලාවත් බැලුවේ. ඒක නිසා අපි ඒ ටික ලබන සතියට දාමු බුද්ධික අපිත් එක්ක මම හිතන සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා නේද.
ඔව් අපි කොහොම හරි කරමු නේද.
ඔව් හරි. එහෙනම් මේ අදට හැමෝටම සුබ සතියක් ප්‍රීති වෙසක්.
ඔව් ලබන සතිය හම්බ වෙමු නේද. එහෙනම් සුබ සතියක්.